දිනට නියමිත කටයුතු. ඔව්.
ගිය සතියේ ප්‍රශ්නයක් විමසුවා උසස් පෙළ. ඒ කියන්නේ 2019 උසස් පෙළ ලියන ලද දරුවන්ගේ උසස් පෙළ ප්‍රවේශ විභාගයේ ඇතිවිත් මේ බඳවා ගැනීම ඇතිවි තිබෙන ගැටලු පිළිබඳව. ඒකදී ඊයේ මට ජීඑල් පීරිස් සමාජතුමා පක්ෂනායක රැස්වීමදී හමු වෙලාවේදීත් අධේකට පිළිතුරක් ලබා දෙන බවත් විශේෂම සිසුන් 500-600කට ආසන්න දරුව ප්‍රමාණයක් වැඩිපුර ඇතුළත් කරගත හැකි බවත් මට පක්ෂනායක රැස්වීමදී හම්බ වෙච්ච වෙලාවේ ප්‍රකාශ කරා. ඒ අනුව අධේතුමා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරන බව දන්වා සිටියා. නමුත් මට ලැබිලා තියෙන තොරතුරු අනුව එතුමා නිරෝධායනයට ලක් වෙලා තිබෙනවා කියලා තව සති දෙකකට වඩා වැඩි කාලයක් යනවා. ඉතින් සභානායකතුමාට හෝ නියෝජ්‍ය අමාත්‍යතුමා හෙට කටයුතු කරන සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යතුමා හෝ හෙට දිනේ හෝ ඒ පිළිබඳව පිළිතුරක් ලබා දෙන්න බැරිද කියන එක තමයි මට විමසන්න තියෙන ගරු කතානායකතුමා.
ගරු කතානායකතුමනි, මේ අනුර කුමාර දිසනායක මන්ත්‍රීතුමා අහන්නේ 27-2 යටතේ කලින් අහපු ප්‍රශ්නයක් ගැන. ඒකට ගරු ජීඑල් පීරිස් සමතුමා උත්තර දීලා වැඩි විස්තර සපයන්න කල් ගත්තා. එතුමා අසනීපෙන් සිටින්නේ. ඒ නිසා හෙට දිනේ අපට බැරි වුණොත් පළවෙනි දිනේදී ඔබතුමාට පිළිතුර, පළවෙනි දිනට ඊට පස්සේ රැස් වෙන පළවෙනි දිනේදී.
ඔබතුමාගේ නීති ප්‍රශ්නේ ගරු කතානායකතුමනි, මම මේ අවස්ථාව ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම රංජන් රාමනායක මන්ත්‍රීතුමාගේ පාර්ලිමේන්තු වරප්‍රසාද සම්බන්ධයෙන් කරුණු කිහිපයක් මතු කරන්න. ගිය සතිය අපිට දැනගන්න ලැබුණා ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම පිළිබඳව දනුවමක්, සිර දනුවමක් රංජන් රාමනායක මැතිතුමාට තීන්දු කර තිබෙන කාරණාව පිළිබඳව. ඒ තීන්දුවත් සමගම මැතිවරණ කොමිසමේ සභාපතිවරයා බොහොම පැහැදිලි ප්‍රකාශයක් කරා. රංජන් රාමනායක මන්ත්‍රීතුමාගේ පාර්ලිමේන්තු අසුන මාස 6ක කාලයකට පසුව හිස් වන බව එතුමා ප්‍රකාශ කළා තිබෙනවා. එතුමාගේ ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ මාස 6ක් යනතෙක් රංජන් රාමනායක මැතිතුමාගේ පාර්ලිමේන්තු අසුන ඒ ආකාරයෙන්ම පැවතෙන බව කියන කාරණාව. අපි මේ කාරණාව සම්බන්ධයෙන් නීති උපදෙස් ලබාගෙන තිබෙනවා. විශේෂයෙන්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව රංජන් රාමනායක මන්ත්‍රීතුමාගේ පාර්ලිමේන්තු අසුන කිසිම අවස්ථාවක හිස් නොවන බව අපි පැහැදිලිව ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 66 ව්‍යවස්ථාව, 89 ව්‍යවස්ථාව, 91 ව්‍යවස්ථාව, 105 ව්‍යවස්ථාව, මේ ව්‍යවස්ථාවන් කොටස් 4 දිහා බලනකොට බොහොම පැහැදිලිව කියන්නට ඕන කිසිම ආකාරයකින් රංජන් රාමනායක මැතිතුමාට එතුමාගේ පාර්ලිමේන්තු අසුන අහිමි වන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම මම කියන්නට කැමති මාස 6කට පසුවත් මැතිවරණ කොමිසම කියන ආකාරයට එතුමාගේ අසුන හිස් වෙනවා කිව්වත් අපි බොහොම පැහැදිලිව කියන්න කැමති එසේ ක්‍රියාත්මක වුවහොත් ඊට විරුද්ධව ගත යුතු සියලුම නෛතික ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයන් ගන්නට අපි සූදානම්. ගරු කතානායකතුමනි, මැතිවරණ කොමිසමේ ස්ථාවරය එසේ තිබෙදිත් මම ඔබතුමාගෙන් අහන්න කැමති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ආරක්ෂා කරන්නට බැඳී සිටින පුද්ගලයෙක් හැටියට ඇයි අද දවසේ රංජන් රාමනායක මැතිතුමාව මේ ගරු සභාවට කැඳුවේ නැත්තේ කියන කාරණාව ගැන මම ඔබතුමාගෙන් අහන්නට කැමතියි. ඒ වගේම මම පැහැදිලිව කියන්නට ඕන රංජන් රාමනායක මැතිතුමා ජනතාවාදී ජනහිතකාමී, හොරබොරු වංචා නැති අවංක දේශපාලන චරිතයක්. මානව හිතවාදියෙක්. පොදු ජනතාවට ආදරය කරන පුද්ගලයෙක්. එතුමාගේ සිරගත වීමත් සමග මේ රටේ ජනතාවගේ ප්‍රතිචාර ජාති ආගම් කුලමල පන්ති පක්ෂ ගෝත්‍ර බෙහෙදෙන් තොරව හැමෝටම තේරෙනවා. මම මේ කාරණාව කියනකොට රූපරාමුවන් වලින් නොපෙන්වත් ප්‍රතිපක්ෂ කණ්ඩායම හිනා වෙනවා. ඒකත් රටේ ජනතාව දැනගත යුතුයි. කෙසේ වෙතත් මම ඔබතුමාගෙන් අහන්න කැමති මේ මානව හිතවාදී රංජන් රාමනායක මැතිතුමා කුමන පදනමක් යටතේද ඔබතුමා අද දවසේ පාර්ලිමේන්තුවට කැඳවේ නැත්තේ කියන එක ගැන පැහැදිලි කිරීමක් අපි බලාපොරොත්තු වෙනවා.
Yes.
Thank you. Thank you. Just wonderful. Without taking too much time, sir, and without going into any debate, I want to just flag one or two issues concerning the responsibility of Parliament in this regard. But before I do that, I am bound by law and tradition to disclose my interest in the matter. I am the counsel who appeared for Honorable Ranjan Ramanayake in the Supreme Court. I was privileged to appear for a clean, honest politician in court, and I am proud of that. Nevertheless, he has been convicted and sentenced. The sentence of 4 years rigorous imprisonment is unprecedented and exceptionally severe. And Parliament has a responsibility in this regard because we have not enacted a law for contempt of court. This has an implication to the article in the Constitution that the Honorable Leader of the Opposition just mentioned. Because it says for an offence for which the prescribed punishment is 2 years or more. There is nothing prescribed. Nothing prescribed in the law, because for long Parliament has failed to enact legislation for contempt of court. Although there have been in the public realm a lot of instances where even drafts have been made, we have not done that. That is one. And by failing to do that, it has been like a freedom of the wild ass. Anything can be given as a sentence, and that's not a good thing. I don't want to go into the merits of the case or anything like that. But in this case, Parliament has to take steps to enact a law. English law is supposed to be the substantive law, because we don't have a statute law now. And in English law itself, scandalizing the court is no longer an offense of contempt of court. So unfortunately, the court disregarded that and has misdirected itself. That is my position. But I want to bring to your notice a serious lacuna in the law with regard to a statute for contempt of court that has resulted in this unprecedented injustice to an honest member of parliament. Thank you.
Oh, Lakshman Kiriyala Gariyan.
Karu Katana Ketubani, Premalal Jayasekara Mathuba Ge Nadue, Appella Dikarne Pahadiliwa Kiwa, Parliamentwe Wadi Kirima Obothuba Aithikaryayak. ඒකට කිසිව අධිකරණයකට බැදීයක් වෙන්න බෑ. යම් කිසි කෙනෙක් පාර්ලිමේන්තුවේ වාඩි කරනවා කියන එක ඔබතුමාටයි තියෙදයක්. අධිකරණයටවත් නීතිපති දෙපාර්තමේන්තුවටත් මෙදීයක් වෙන්න බෑ. අනුර බණ්ඩාරනායක මහත්මයාගේ නඩු තියෙද්දී පැහැදිලිව කිව්වා පාර්ලිමේන්තුවේ කටයුතු වලට කිසිව අධිකරණයකට බැදීයක් වෙන්න බෑ. චමල් රාජපක්ෂ මැතිතුමා කතානායක කාලේ අධිකරණයේ තීන්දුවක් දුන්නා සිරාණි බණ්ඩාරනායකගේ දෝෂාභියෝගේ නවත්තන්න කියලා. නමුත් එතුමා නැවැත්තුවේ නැහැ. දිගටම කරගෙන ගියා. ඉතින් මේ කටයුත්ත ඔබතුමාට තමයි අයිතිය තියෙන්නේ. ඒ වගේ මම දැක්ක ඔබතුමා ප්‍රකාශයක් කළා තිබ්බා නීතිපතිසා අධිකරණය කිව්වොත් තමයි එතුමාව ගේනවා කියලා. ප්‍රේමලාල් ජයසේකර මහත්තයා පාර්ලිමේන්තුවට ගේන්න හදනකොට නීතිපතිතුමා එපා කිව්වා ඔබතුමාට. ඔබතුමාට එපා කිව්වා එයාව ගේන්න. නමුත් ඔබතුමා ගණන් ගත්තේ නැහැ.
මං කියවන්නම් මේක. Attorney General Dapula Dilivera said, Premalal Jayasekara, who was elected to Parliament and is currently on death row, is unsuitable to be seated in Parliament. ඔබතුමා ගණන් ගත්තද? ඔබතුමා ගණන් ගත්තද? ඉතින් මං ඒ පැත්තෙම බලනකොට මං කියනවා ඔබතුමාට විතරයි අයිතිය තියෙන්නේ. ඒ අයිතිය රංජන් රාමනායක මැතිතුමා වෙනුවෙන් අවධානය යොමු කළා. එතුමා පාර්ලිමේන්තුවට ගෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා.
ගරු කථානායකතුමනි, මේ ලක්ෂ්මන් කිරියල්ල විපක්ෂයේ සංවිධායකතුමා කටින්ද දන්නේ මේවා කතා කරන්නේ? දැන් අද ඔබතුමා රංජන් රාමනායක සමාවෙන්න, ඔබතුමා ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීතුමා මේ පාර්ලිමේන්තුවට ගෙන එක පිළිබඳ ඇගයීමකට ලක් කරනවා. ඔබතුමාගේ හොඳ කියනවා, ඒ විදිහට මේක අනුගමනය කරන්න කියනවා. ඔය කියපු කිරියල්ල මහත්තයාම තමයි ප්‍රේමලාල් ජයසේකර මහත්තයා ගෙනාපුම තමුන්නාංශගේ ඔබතුමාට ඉතාම පහත් විතර මේ පාර්ලිමේන්තුවේ මේගොල්ලෝ කතා කරා. මේ කාරණේ වැරදි කියලා පොඩ්ඩයි ඉන්න කලබල නැතුව අහගන්නකෝ. මේක අපිත් අහගෙන ඉඳියනේ. ඔබතුමා කරපු දේ නීති විරෝධී අරකද මේකද කියලා ලොක් කෑ ගහලා ඔබතුමා එදා ඔබතුමා හන්සඩ් එක කර බලන්න ඔබතුමාට කතා කරපු ආකාරය. ඒ කිරියල්ල මහත්තයා ඊළඟට අපේ සුවන්දිරන් මන්ත්‍රීතුමා, මේ තමයි උසාවියේ ඉන්න දක්ෂම ජනාධිපති නීතිච්චතුමා. අර අහිංසක රංජන් රාමනායක මහත්තයා නඩුව දාන්න කියලා හිරේ යවපු නීතිච්චතුමා. වෙන කෙනෙක් මේ නඩුව කතා කරා නම් අද රංජන් එළියේ. ඔබතුමාට පුළුවන් වුණාද එතුමා ඇතුළට ගිහපු දවසේ උසාවියට එන්න? අඩු ගානේ රංජන් ඇතුළට දාපු දවසේ මෙයා උසාවිය නෑ, එක්කෙනෙක් ගියේ නෑ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නෑ. රංජන් රාමනායක මන්ත්‍රීතුමා තනි වුණා. එතුමා එදා ඒ වෙලාවේ ඉඳගන්න කියපු වෙලාවේ කතා කරන්න නීතිච්චෙක් නෑ. ඒ නිසා ගරු කථානායකතුමනි, අපි ඔබතුමාට ඉල්ලීමක් කරනවා. ජාතික සමගි බලවේගයේ රංජන් රාමනායක මන්ත්‍රීතුමා වෙනුවෙන් මේ පිළි සිටින එක සාධාරණයි. මොකද තමුන්නාස්සෙලාගේ බලවේගය එහෙම පක්ෂයක් නැහනේ. හොඳයි, තමුන්නාස්සෙලාගේ අන්න අපේ ලේකම්තුමා කිව්වා තමුන්න එහෙම එක්කුත් නැහැ, ඒක සමගියක් නැහැ. චම්පිකමතුමයි සජිත්තමතුමයි සමගිද කියන්නකෝ ඉස්සෙල්ලා, ඒක බේරගන්නකෝ ඉස්සෙල්ලා. සමගි බලවේගය ඒ සමගිය ඉස්සෙල්ලා බේරගන්නකෝ. තමුන්නාස්සෙලා සමගි බලවේගය ගැන කතා කරන්නේ. මම ඉන්නේ ඔයාගේ පැත්තේ, මම ඉන්නේ චම්පිකමතුමාගේ පැත්තේ, මම ඉන්නේ චම්පිකමතුමා නායකයා වෙනකක්. මම ඉන්නේ ඔයාගේ පැත්තේ. හරි thank you. ඒ නිසා ගරු කථානායකතුමනි, මම ඔබතුමාලට කියන්නේ රංජන් රාමනායක මන්ත්‍රීතුමා බන්ධනාගාරගත වීම ගැන අපි සියල්ල හදවතින් කනගාටු වෙනවා. මම එතුමාට නඩු දෙකක් දාලා තියෙනවා. මම ලබන සතියේ මෝෂන් එකක් දාලා නඩු දෙක අයින් කරගන්නවා. මොකද මගේ නඩු දෙක කතා කරොත් තව අවුරුදු 4ක් ඉර යනවා. මම අනිවාර්යෙන් මම ඒක කිව්වා. මම එදා පාර්ලිමේන්තුවෙත් කිව්වා මම ඒක කරනවා. හැබැයි ඔබතුමාලා පෙනී හිටින එක සාධාරණයි. මොකද රනිල් කරේ තමුන්නාන්සලගේ කොන්ත්‍රාත් එක. තමුන්නාස්සලා සජිත් ප්‍රේමදාස මහත්තයා, කිරියල්ල මහත්තයා, චම්පිකරණෝක මහත්තයලා තමුන්නාස්සලා කවුරුත් දන්නේ නැද්ද ඒ එතුමා කරපු වැඩපිළිවෙල? උසාවියේ නඩුකාරන් අඩු ගානේ එදා උසාවියෙන් එළියට එනකොට චම්පි කැමතුමා එළියට එනකොටත් මුං හුරු කියලා කිව්වනේ. අඩු ගානේ ඒකවත් තිබුණනේ ගෞරවය. එළියට එනකොටත් උසාවියේ මහාධිකරණයට හුරු කියලා බැනලා එළියට එනකොට ඔබතුමාලා සුට්ටම් මේක හිතන්න. ඉතින් ඒ නිසා මේ මන්ත්‍රීවරයෙක්ගේ අපි මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද වෙනුවෙන් අපි ඔක්කොම හිටගමු. හැබැයි මේ අධිකරණය මතක තියාගන්න විනිසුරුන්ට කතා කරලා එතුමා කරගත්ත ප්‍රශ්නය මේක මේ වෙන ප්‍රශ්නයක් විතර නෙමෙයි. ඒ නිසා සමස්ත එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් තමයි එතුමා හිරේ ගියේ. ඔබතුමාලගේ ගෙමුන්තරත් එක්කරේ අපට නඩු දාන්න කිව්වා, අපිව හිරේ යවන්න කිව්වා. ඔබතුමාලගේ ගෙමුන්තරත් එකක් ඒ මනුස්සයා හිස්සකයක් කරේ. ඒ මනුස්සයා ඒ නිසා එතුමා වෙනුවෙන් තමුන්නාන්සේලා කතා කරන එක සාධාරණයි. හැබැයි මතක තියාගන්න ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීතුමාලා ඔය ඔක්කොම ආවේ මහාධිකරණයේ දීපු නඩු තීන්දුව. ඒගොල්ලෝ එතකොට අභියාචන ඉදිරිපත් කරා. ඒගොල්ලෝ අපීල් කරා. හැබැයි මේක ශ්‍රේෂ්ඨාධිකරණය ගත්ත තීන්දුවක් කරු කතානායකතුමනි. මේක ශ්‍රේෂ්ඨාධිකරණය ගත්ත තීන්දුවක්. ඒ නිසා නීතිපතිතුමා මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කළා තියෙනවා. රංජන් රාමනායක මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවට ගෙනෙයින් පිළිබඳව අපේ කිසි ප්‍රශ්නයක් නැහැ. මම හිතා නිද්දා කොවිඩ් නැත්නම් එතුමා බලන්න යන්නත් මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මං අහපම බන්ධනාගාරයෙන් යන්න දෙන්නේ නැහැ. කොහොමත් තමයි එතුමා බලන්නත් යනවා. ඒ නිසා ඇත්තටම අපි කනගාටු වෙනවා. රංජන් නෙමෙයි සමස්ත එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් මණ්ඩලය ගත තීන්දුවක්. ඊයේ කැබිනට් එකට ආවා පසුගිය කා දේශපාලන පරිගණකින් කැමිටුව රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ දඬුවම් දීපු කමිටුවේ ඔක්කොම නන්ටි ගාවා. ඊයේ නිසා මේක මතක තියාගන්න ඔබතුමා ගරු කථානායකතුමනි, මේක ශ්‍රේෂ්ඨාධිකරණය ගත තීන්දුවක්. ශ්‍රේෂ්ඨාධිකරණය ගත තීන්දුවක්. ඒ නීති සියල්ල සැලකිල්ලට අරගෙන ඔබතුමා කටයුතු කරන්න ඒක නිලීම අපි කරමු.
ඔව් ප්‍රේමලාල් ජයසිරිමන්ත
දරු කතානායකතුමනි මගේ නම කියවු නම විශේෂයෙන් මතක් කරන්න ඕනේ වට මහාධිකරණයෙන් දඬුවමක් ලබා දුන්නා ඒ අවස්ථාවේදී මම මතක් කරනවා අපේ මන්ත්‍රීවරයෙක් මම නම් කියන එක හරිනෑ ඒ මන්ත්‍රීවරයාට අධිකරණ ඇමතුතුමිය ඒ වෙලාවේ හිටපු ඇමතුතුමිය කියලා තිබුණා ප්‍රේමලාල් ජයසේකර ඒ ස්ථානයේ හිටියෙත් නෑ හැබැයි මම ඕක ඉල්ලුංගස්ස වුණා ඊළඟට තවත් අපේ ආයතනගින සභාපතිවරයෙක් එක්ක කියලා තිබුණා මම ඕක ඉල්ලුංගස්ස යනවා ඒ වගේ දේශපාලන පරිගැනීමකට මේ කරපු නිසා මට යන්න අභියාචනා අධිකරණයේ තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය කියලා හැබැයි රංජන රාමනායක මන්ත්‍රීතුමාට මේ දඬුවම් ලබා දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ. ඒ නිසා එතනින් එහාට යන්න නැති නිසා තමයි උඹට මේ ප්‍රශ්න පැනලාගිලා තියෙන්නේ. නමුත් මගේ හෘද සාක්ෂිය දන්නවා මම නිදෝෂී කියලා ඒ නිසා මේ දේශපාලන පරිගැනීමට මම හිතන සත්‍ය කවදා හරි ජය ගනී කියන එක මම මේ අවස්ථාවේ විශේෂයෙන් මතක් කරන්න බොහොම
ස්තුතියි. ඔව් ලන්සෑමතුමා.
ගරු කතානායකතුමනි ඔබතුමාගේ අවධානය මම සැප්තැම්බර් 8 වෙනිදා තිබ්බ මේ පාර්ලිමේන්තුවේ ගරු විශේෂයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා මතු කරපු කාරණා පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන්න මම කැමැති. විශේෂයෙන් එතුමා කියනවා ගරු කතානායකතුමනි අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 89 ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා නුසුදුසුකම් වලට භාජන වූ කෙනෙකුගේ mantri දුරේ ඉබේම අයිමි වෙනවා. කාටවත් එතුමා කියනවා කාටවත් පෙන්වන්න අවශ්‍යතාවයක් නැහැ ඒ අයිමිලා කියලා. මාධිකරණයෙන් තීන්දුවක් දුන්වාම අවෝසි වෙනවා. ඒ නිසා ඊට පස්සේ එතුමා කියන ඒ කියන්නේ අනිවාර්යෙන් ආසනේ අයිමි වෙනවා. මා ඉතාමත් ගෞරවයෙන් කියනවා ඒ පිළිබඳව ගරු කතානායකතුමාට තීන්දුවක් ගන්න බලයක් නැහැ කියලා. එහෙම කියපු කිරියල්ල අද ඇවිල්ලා මාස 3කින් පස්සේ මං හිතන්නේ එතුමා කියපු දේ අමතකේලා. ඒ නිසා ගරු කිරියල්ල ඇමතුමනේ මාස 3කට ඉස්සෙල්ලා එතුමා කියලා තියෙනවා කතානායකතුමාට බලයක් නැහැ කියලා. ඊළඟට එතුමාට දඬුවම් කරලා තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කරලා විනිශ්චයකාරයන්ට අපහාස කරලා ඒ නිසා අපහාස කරලා මේ රටේ සමස්ත විධායකයට අපහාස කළා විධායකයට අපහාස කළා ව්‍යවස්ථාදායකට අපහාස කළා අධිකරණයට අපහාස කළා ඒ කතාවක් තියෙනවානේ හැම ගාටම කොට කොට ගියාට කොට්ටෝරුව කේල් ගාට කොටපොර්තාට ඔට පැටල ඒ වගේ උසාවියට අපහාස කරපු නිසා තමයි එතුමාට දඬුවම් ලැබිලා තින්නේ ඒ නිසා සුමන්තිර මන්තුමාට කියන්න පුළුවන් මේකේ නීතිය ඇදලා හැබැයි එතුමාට පෙන්වන්න දීපන්නේ ශ්‍රේෂ්ඨාධිකරණේ එතුමා ගිහිල්ලත් නැහැ එනිසා අපි තාමත් පෑදිලා කියනවා අධිකරණයේ දුන්නු තීන්දුවට විරුද්ධව තමුන්නාන්සලාගේ වරප්‍රසාද උපයෝග කරගෙන අධිකරණ ඈල්ලුවට ලක් කරන්න එපා කියන එක තාමත් පෑදිලා කියන්න ඕනේ. ඒ නිසා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වරප්‍රසාද මුවා වෙලා ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කරන්න එපා කියන එක තාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි.
ඔව් හරි මන්ත්‍රී.
දැන් මේ අවස්ථාවේදී ගරු කතානායකතුමනි දැන් අපේ මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා ඉතාමත්ම වැදගත් කතාවක් කිව්වා. ඒ තමයි ඊයේ දවසේ කැබිනට් වල දාපු දේශපාලන පැනගැනීම් කියලා. මේ ශ්‍රේෂ්ඨාධිකරණය ගැන කතා ගන්න. රටක් කරන ස්ත්‍රයන් තුනක් තියෙනවා. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය. එතකොට විධායකය සහ ව්‍යවස්ථාදායකය කොහොමද දේශපාලන පැනගැනීමක් ආවයි කියලා කැබිනට් එකෙන් ඒකට අවසරයක් අරගෙන උසාවියට කියන්නේ මේ නඩු ටික අයින් කරපන් කියලා. එහෙම කොහොමද? නෑ. දැන් මොකද ගරු කතානායකතුමනි මොකද්ද හේතුව දේශපාලන පරිගැනීමේ කොමිසමක් දාලා ඒකෙන් එලියෙන් තීන්දු අරගෙන කැබිනට් එකෙන් අප්‍රූව් කරපු පළියට අධිකරණයට පුළුවන් ද නඩු ටික අයින් කරන්න? එහෙම නීතියක් කොහොමද? ගරු කතානායකතුමනි මේ බලලා මම කියන්නේ බලලා මල්ලෙන් එළියට පනින සීන් එකක් තියෙන්නේ. හරි මේ නඩු 200ක් ගරු කතානායකතුමනි දැන් මෙතුමන්ලම කියනවා කිසිම විදියකින් බලපෑම් කරන්න බැහැ කියලා. මේක බලපෑමක් නැත්තම් මොකද්ද? දේශපාලන පරිගැනීමේ කොමිසමක් එළියෙන් දාලා ඒකේ එළියෙන් නඩු ආලා දැන් අපිටත් උසාවියට අපහාස කරගමු අපි ඒකට මොකද නමක් කිව්වා කියලා. ගරු කතානායකතුමනි මේ රටක අධිකරණයේ විධායකයේ ව්‍යවස්ථාදායකයේ කියන්නේ අපේ රට පාලනය කරන කුලුණු තුන. ඒ කුලුණු තුනෙන් එක කුලුණකට අනිත් කුලුණට කියන්න බෑ මේක කරපන් කියලා. checks and balances තියෙන්න ඕන. ඒකටයි මේ කුලුණු තුන
දෙන්නේ. ඔව්.
මගේ මිත්‍ර හරෙන් ප්‍රනාන්දු මම බොහොම ආදරය කරන ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට මම කිසිම වෙලාවක කිව්වේ නෑ දාලා තියෙන නඩු ඉවත් කරගන්න කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් දාලා කිව්වේ නෑ. අනේ මම වරදක් කරන්න එපා මම කීපක ඔබතුමා වැරදියට හිතුවා නම් මම නිවැරදි කරනවා කැබිනට් මණ්ඩලයට පත්‍රිකාව ඉදිරිපත් කුණේ තියෙන නඩුවේ දැන් මහින්දානන්දර ඔබතුමාලා දාපු නඩුව දිනවා අපි උසාවියට යනවා දැන් මට හෙටත් නඩුවක් තියෙනවා අපි මේ උසාවිය එක නඩුවක්වත් අපි අයින් කරගන්නේ නැහැ මේ නඩුවලට අපි යනවා මට ඔබතුමාලා මොකද්ද මේ මේ විශේෂ අධිකරණයේ නඩුව දාලා තියෙනවා ඉතින් අපි ඒවට යනවා අපි ඒව විඩ්‍රෝ කරගන්නේ අපි හඩන්නේත් නැහැ ඒ නඩුවලට අපි ගිහිල්ලා අපි මූණ දෙනවා මේ අපි ඔබතුමාලට කියන්නේ තමුන්නාන්සේලාගේ මොකද්ද දූෂණ විරෝධී කමිටුව විසින් රාජ්‍ය මුදල් අයතා ලෙස පරිහරණය කිරීමක් පිළිබඳව තමයි කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ආවේ ඒකට යන්න ලෑස්ති වෙන්න මගේ අප්පලා ටික ඒකට හොඳට ලෑස්ති වෙලා ඉන්න දත් කන මැදගෙන
ඔව් අධිකරණ ඇමතුමා හරි
ගරු 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 කතානායකතුමනි thank you මම ගරු කතානායකතුමනි මම I will මුලින්ම ගරු රංජන් රාමනායක මැතිතුමා තිරබාරයට ගතවීම පිළිබඳව අපිට නම් කිසිම සතුටක්වත් මොහක්වත් නැහැ අපි අත්ත වශයෙන්ම කනගාටුවට පත් වෙනවා නමුත් මම ඔබතුමාගේ මේ ඔබතුමාගේ අවධානයට යොමු කරනවා නීතිමය තත්ත්වයන් කීපයක් පිළිබඳව විශේෂයෙන්ම I will read because the honorable opposition leader brought to the attention of 89 section 89 of the constitution section 89 subsection 4 is very clear I will read that so that you will take a informed decision this is what it says No person shall be qualified to be an elector at an election of the president or the members of the parliament or to vote any referendum if he is subject to any of the following disqualifications, namely, if he is serving this D or has, during the period of 7 years immediately preceding, completed serving of a sentence of imprisonment by whatever the name called, for whatever the name called, for a term not less than 6 months imposed after conviction by any court for an offence punishable with the imprisonment for a term not less than 2 years or is under sentence of death or is serving or has during the period of 7 years immediately preceding completed serving of a sentence of imprisonment for a term not less than 6 months awarded in lieu of execution of such sentence provided that if any person disqualified under this paragraph is granted a free pardon, such disqualification shall cease from the date on which the pardon is granted. That's why it's very clear on Honorable Ranjan Ramanayake is presently serving. And unfortunately, in his case, unlike in the case of Honorable Premalal Gunasekara, the Supreme Court is the apex court of this country. Since 1972, we don't have the final any other appeal to the Britain or to the Privy Council. So there no appeal is pending. That's the difference which I want to bring it to your attention. And also, it is also important that the Supreme Court is given that power in terms of the Constitution itself. I will read Article 105, which is very, very important, because we all of us, including you, have given an oath to uphold and defend the Constitution. Constitution, Article 105, very clearly says this way. Supreme Court of the Article 105, sub-article 3. The Supreme Court of the Republic of Sri Lanka and the Court of Appeal of the Republic of Sri Lanka shall each be a superior court of record and shall have all the powers of such court, including the power to punish for contempt itself, whether committed in the court itself or elsewhere, with imprisonment or fine or both as the court may deem fit. Here the power had been conferred on the Supreme Court unlimited. No, it has been given by this parliament itself. So until that law is in operation, unfortunately, I understand the provisions which Honorable Sumandiran brought to this court, this house, that there is no contempt law in this country. Maybe that's for another day. We might have to discuss that and bring that statute. Until such time, what is there is very clear in the Constitution itself. Supreme Court has done it. Supreme Court is the apex court. Supreme Court has the power. We have conferred that power. Supreme Court has given the hearing. And Mr. M.A. Sumandiran, Honorable M.A. Sumandiran himself, as he claimed today, represented him. So it is after a proper hearing. So I am not a great fan of contempt of court. I agree with you. But it is a necessary evil. It's also a necessary evil. As he himself had very carefully, I went through the judgment itself, where Mr. M.A. Sumandiran has very correctly pointed out and referred to certain judgment, which the Privy Council set aside the Sri Lankan judgment when it comes to constructive criticism. So you can constructively criticize. But if you go beyond your limit, and if you want to scandalize the court, I don't think that court can sit idle and wait, because nobody will take court into any seriousness and no one will respect the law. So as honorable members pointed out, it is important that we protect and preserve the dignity of all three institutions. That is the judiciary, the executive, and also the parliament. So therefore, to that extent, it is important that we preserve the constitution itself. I just bring those matters to honorable speaker's concern because law is very clear. Nothing has happened against the law. Nothing has happened over the law. It all had happened in terms of the constitution and the laws promulgated by this particular house itself. As long as that is the law, we are all bound by that law. That is all I would like to say.
Thank you.
Mahindananda Aluthgamage emathuma karu prakashaya ara dushana maddana committee gana e sabawa nama gana nisa eka pahedili kirimak karannone palamu kiyannone ema dushana maddana committee pihitiwe cabinet teerneyekin ewakata hitupu garu agramaathya Ranil Wickremasinghe mathuma visin. ඒ වගේම ඒට අදාළ මුදල් ප්‍රතිපාදන පළවෙනි අවස්ථාවේදී ලබා දුන්නේ ජනාධිපතිතුමාගේ ග්‍රෑශීර්ෂය යටතේ. ඉන්පස්සේ අග්‍රාමාත්‍යතුමාගේ කාර්යාලය යටතේ. එහි කිසිම නීති විරෝධීත්වයක් නැහැ. ඒ වගේම එම කමිටුව කිසිම අවස්ථාවක මේ අපරාධ හෝ වෙනත් කාරණා සම්බන්ධයෙන් ක්‍රියා කළා නැහැ. ඒ පිළිබඳ විමර්ශනය කළ තියෙන්නේ පොලිසිය. ඒ පිළිබඳ නඩු පවර්ලා තියෙන නීතිපති දෙපාර්තමේන්තුව. ඒ නිසා ඒක කිසිම දේශපාලන මැදිහත්වීමක් නැහැ. මම ඔය කමිටිය ඉදිරියට ගියා. ගිහිල්ලා ඒ කරුණු සියල්ලම ඒ කමිටියට පැවරුවා. ඒ නිසා එතුමා කියපු කාරණය නිවැරදි නොවන බව ප්‍රකාශ කරන්න.
ඕන්දු කුමාර ජනකවන්ත.
දැන් රංජන් රාමනායක මන්ත්‍රීතුමාගේ മന്ത്രി ධූරයේ පිළිබඳ ප්‍රශ්නයේදී මීට පෙර අධිකරණයට අපහාස කිරීමේ වරදට SB දිසානායක මන්ත්‍රීවරයා සිරගත වුණා අවුරුදු දෙකකට. ඒ වෙලාවේදී ඔහුගේ മന്ത്രി ධූරයේ අහෝසි වුණේ නැහැ. ඔහුගේ മന്ത്രി ධූරයේ අහෝසි වුණේ ලේකම්තුමාට මතක නම් කතානායකතුමාට දැනුම් දෙන්න. පක්ෂනායක රැස්වීමේදී එක වෙලාවකදී ප්‍රශ්නයක් පැන නගිනවා. SB සානායක අමාත්‍යවරයා මාස 3ක් පාර්ලිමේන්තුවට සහභාගී නොවීම පිළිබඳ ප්‍රශ්නය. ඊට පස්සේ ගරු ලේකම්තුමා විසින් මැතිවරණ කොමසාරිස්තුමාට දැනුම් දෙනවා SB සානායක අමාත්‍යවරයා නොකඩවා මාස 3ක් පාර්ලිමේන්තුවට සහභාගී නොවීම හේතු කොටගෙන ඔහුගේ മന്ത്രി ධූරය අහෝසි වූ බව. එතකොට ඒ වෙලාවේ മന്ത്രി ධූරය අහෝසි වෙන්නේ SB සානායක අමාත්‍යවරයා සිරගත වීම හේතු කොටගෙන නෙවෙයි. ඒ වෙලාවේ SB සානායක අමාත්‍යවරයාගේ മന്ത്രി ධූරය අහෝසි වෙන්නේ එතුමා අකණ්ඩව මාස 3ක් පාර්ලිමේන්තුවට සහභාගී නොවුවායයි කියන පදනම මත තමයි පාර්ලිමේන්තු මහලේකම්තුමා විසින් මැතිවරණ කොමසාරිස්වරයාට මෙම මන්ත්‍රී ධූරය පුරප්පාඩු වී තිබෙන බව දැනුම් දුන්නු. එහෙමනම් ගරු කථානායකතුමනි, රංජන රාමනායක මන්ත්‍රීවරයාත් එස් බිසානායක මන්ත්‍රීවරයා වගේම සිරගත වූ මොහොතේදී සිටම ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි වූ බවක් පෙන්නුම් කරන්නේ. ඒ නිසා ඔහුට පාර්ලිමේන්තුවට සහභාගී වීමට අවස්ථාවක් තිබෙනවා නම් ඒ ඔබතුමාතේ තිබෙන්නේ එවැනි අවස්ථාවක් තිබෙනවා නම් එස්.බී. සානායක අමාත්‍යවරයාට බලපාපු කොටස, ඒ කියන්නේ අඛණ්ඩව මාස 3ක් පාර්ලිමේන්තුවට සහභාගී නොවීම නිසා මන්ත්‍රී ධූරය අහෝසි වීම කියන එක වළංගු වෙන්නේ නැහැ. ඒ නිසා එදා පාර්ලිමේන්තු මහලේකම්තුමා විසින් මැතිවරණ කොමසාරිස්තුමාට දැනුවත් කළ පරිදි එස්.බී. සානායක මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී ධූරය අහෝසි වී තිබෙන්නේ පාර්ලිමේන්තුවට අඛණ්ඩව මාස 3ක් සහභාගී නොවීම හේතු කොටගෙන. ඒක තමයි මේ පාර්ලිමේන්තු මහලේකම්තුමා මා හිතන ඒ පිළිබඳව ඔබතුමා අධ්‍යයනය කරලා මේ පාර්ලිමේන්තුවට තීන්දුව ප්‍රකාශ කරන්න කියන එක තමයි මගේ ඉල්ලීම.
බොහොම ස්තුතියි. ඔව් විපක්ෂ නායකතුමනි.
ගරු කථානායකතුමනි, මේ අදහස් ඉදිරිපත් කිරීමේදී මං හිතන්නේ ප්‍රතිචාර දක්වපු පාර්ශ්වයන් අවබෝධ කරගන්නට ඕන. අපි මේ සභාව උපයෝගී කරගන්නේ අධිකරණය ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කරන්නට නොවේ. එනමුත් ඒ අධිකරණමය ක්‍රියාදාමයන් ඒ අභියෝගයට ලක් කිරීම නිසි ලෙසට, නිසි කලට, නිසි ආකාරයට, නිසි ක්‍රමවේදයන් තුළ ක්‍රියාත්මක වෙනවා. ඒක වෙනම කතාවක්. ඒ නිසා මේ සභාවේ කියවුණා අධිකරණයට අපහාස කිරීම ගැන, එයට විරුද්ධව අදහස් ඉදිරිපත් කිරීම ගැන මම ඉල්ලීමක් කරන ඔබතුමාගෙන්. අපි ඒ කාරණාව නෙවෙයි මතු කරේ. අපි මතු කරපු කාරණාව වන්නේ රංජන් රාමනායක මැතිතුමා මැතිවරණ කොමිසම කියද්දි එතුමාගේ මන්ත්‍රී ධූරය අහෝසි වෙනව නම් අහෝසි වන්නේ මාස 6කට පසුවයි කියලා. ඇයි අද දවසේ මේ මොහොතේ එතුමාව පාර්ලිමේන්තුවට කැලවන්නට අදාළ බලධාරීන් ඔබතුමා ඇතුළුව පසුබට වුණේ? ඇයි කැඳෙව්වේ නැත්තේ? දැන් මෙතන උත්සාහයක් දරනවා අපිත් මේ වරප්‍රසාද මුල් කරගෙන අධිකරණයට අපහාස කිරීමේ ප්‍රයත්නයක නියැලෙනවයි කියලා. කිසිසේත්ම නැහැ. මේක මේ අත්තෝ මේ දෙකම පටලවගෙන තියෙන්නේ. මම මේ අයට කියන්න කැමති 66 ව්‍යවස්ථාව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 ව්‍යවස්ථාව, 89 ව්‍යවස්ථාව, 91 ව්‍යවස්ථාව, 105 ව්‍යවස්ථාව. මේව හොඳින් පරිශීලනය කරොත් බොහොම පැහැදිලි වෙනවා රංජන් රාමනායක මැතිතුමාට නිසි ක්‍රමවේදය තුළ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරියාකාරව පිළිපැද්දු. එතකොට මන්ත්‍රීකම හොසි වන්නේ නැහැ. I don't mean to challenge the knowledge of the Honorable Minister of Justice with regard to your knowledge as far as judicial issues are concerned. But you also have to understand the fact the Constitution does not prescribe a specific punishment for contempt of court. That is amply illustrated if you read the specific provisions of the Constitution. ගරු කථානායකතුමනි, මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවන්නට අපේ ප්‍රතිපක්ෂ කණ්ඩායම් උත්සුක වුණා නම් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිම තැනක සඳහන් වෙලා නැහැ අධිකරණයට අපහාස කිරීම සඳහා මෙන්න මේ දඬුවම ලබා දෙනවයි කියලා. එහෙම කිසිම දෙයක් නැහැ. ඉතින් ඇත්ත වශයෙන්ම අපි ඉල්ලීමක් කරන ඔබතුමාගෙන් කරුණාකරලා අද දවසේ රංජන් රාමනායක මැතිතුමාව පාර්ලිමේන්තුවට නොකැඳවන්නට මොකක්ද හේතුව? තුමගේ මන්ත්‍රීකම අහෝසි වෙලා නැහැ. ඔබතුමාට තියෙනවා මේ අයිතිය. ඔබතුමා තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අයිතීන ආරක්ෂා කරන්නට ඕන, වරප්‍රසාද ආරක්ෂා කරන්නට ඕන. ඒ වගේම මේ ස්ථානයේ කියුණාසෙම මේ වරප්‍රසාද යටතේ අපි අධිකරණයට අපහාස කරනවායි කියලා මේ ප්‍රශ්නය පිළිබඳව නොදැනුවත් වීම තුලක් තමයි ඒ වගේ අදහසක් ඉදිරිපත් වෙන්නේ. ඒ නිසා අධිකරණ තීන්දුවට අභියෝග ලක් කිරීම ඒක අධිකරණයේ සිදුවේ. නිසි ලෙසට නිසි ආකාරය. ඒකනේ අපි කියන්නේ. රංජන් රාමනායක මැතිතුමාව ඇයි අද දවසේ කැඳවුවේ නැත්තේ? බොහොම ස්තුතියි.
ඔබද ගන්න මැතිතුමා.
So while supporting what the honorable leader of the opposition said with regard to non-attendance of honorable Ranjan Ramanayake today, that is the only issue that he raised, and that is what the honorable speaker is asked to act on. There were so many things raised about the constitution, its meaning, all the rest of it, and I only want to commend the members to read article 125 of the constitution, which says the Supreme Court has sole and exclusive jurisdiction to interpret the Constitution. Sole and exclusive jurisdiction to interpret the Constitution. So, whatever we may say in this House, eventually the Supreme Court will have to interpret those provisions. So, I just want to draw the attention of the House to that. But the matter that is been raised and been supported by me is only the non-presence of an honorable member of parliament today in the House. That's all. Thank you, sir.
Honorable Speaker, one matter which I want to clarify, honorable leader of the opposition, I don't see normally under other acts you give prescribe a maximum punishment which could be given for a particular offense. If it is kept open, that means power is enormous. Power is more than that. So Supreme Court can decide what to be given. I don't say right or wrong. That's the law. That's the part of the Constitution. That's how it is now. So therefore, we can interpret and say that because it is not defined means that Supreme Court could not have given. Supreme Court could have given anything. Unfortunately, exactly, even if it was warranted or wanted, even the death sentence, that's how it is now, the constitution is. So let's look at it in the new constitution.
Thank you. Oh, S.B. Sanayakamithuma.
Anayakamithumani.
Sanayakamithuma. You can give it later.
Garu Kathanayakamithumani. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මගේ ළඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නැහැ නැත්නම් ඒක පෙළලාම කියන්න තිබ්බා. ඉතා පැහැදිලිව තියෙනවා වසර දෙකකට වඩා සිරදඬුවමක් ලැබුණම ඔහුට අවුරුදු 7ක් යනකම් සිවිල් අයිතිවාස ඡන්ද බලයවත් නැහැ. ඒක ඡන්ද බලයවත් අහිමි වෙලා යනවා. ඒක හැබැයි මේකෙන් බේරෙන්න තිබ්බා ගරු අනුර දිසානායක මන්ත්‍රීතුමනි, එතුමාට මේක ඇපීල් කරන්න පුළුවන් වුණාද? මේක ඇපීල් කරන්න තැනක් නැහැ. ඇපීල් කරන්න තැනක් නැහැ. දැන් මම කතානායකතුමනි, මගේ නඩුව මම ඇපීල් කරා යුනෙස්කෝ මානව හිමිකම් කොමිසමට. ඒකෙන් මම දිනුවා. ඒකෙන් මම නිදොස් කර නිදහස් කරා. ලෝකයේ රටවල් 13ක ශ්‍රේෂ්ඨාධිකරණ මිනිස්චකාරව 13 දෙනෙක් ඉඳලා මාව නිදොස් කර නිදහස් කරා. අතරම අපි ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා මේ ලංකා ආණ්ඩුව ඒක පිළිගන්නවා කියලා. හැබැයි ඒ පිළිගත්තේ නැහැ. ඒ නිසා ඇත්තටම ඔහු රංජන් විජේරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විසින් දීපු තීන්දුවක් නිසා ඔහුට ඇපීල් කරන්න බැහැ. ඒ නිසා ඔහුට රංජන් රාමනායකට. ඒ නිසා එතුමාට මේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය විතරක් නෙවෙයි මේ වෙනකොටම 7 අවුරුද්දකට ඔහුගේ මූලික සිවිල් අයිතිවාසිකම් නැති වෙලා ගෙන වට ඡන්ද බලෙත් නැහැ. ඒක තමයි ඇත්ත.
ඔය පැක්ෂි.
Thank you, sir. Just arising from what Honorable S.B. Dissanayake just said, we have enacted a law which says that any criminal conviction, there must be at least one appeal. So, that's a provision of law in our statute books. There can be an appeal from this order, and that will be made, and therefore it is wrong to say that there is no appeal from this. Thank you.
Honorable Sanayaka.
දැන් මගේ තර්කයේ උනේ ගරු එස්.බි. සානායක මන්ත්‍රීතුමා ඔබතුමා කියන එක හරි. ඒ කියන්නේ අවුරුදු දෙකකට වැඩි කාලයකට දඬුවම් ලැබිය හැකි වරදකට මාස 6ක් සිරගත වුවොත් ඔහුගේ මන්ත්‍රී ධූරයේද ප්‍රජායිතියේද අවුරුදු 7කට අහිමි වෙනවා. ඔක තමයි සරලදී. මම උදාහරණයක් හිටගෙනාවේ හැබැයි ඔබතුමාගේ මන්ත්‍රී ධූරය අහිමි වුණේ ඔබතුමා සිරගත වූ දවසේ නෙවෙයි. මේ පාර්ලිමේන්තුවේදී පක්ෂනායක රැස්වීමේදී එක පක්ෂ එතර මට මතකයි ප්‍රියාණි වගේ ලේකම්තුමී හිටියේ එක පක්ෂනායකවරී පක්ෂනායක රැස්වීමේදී ප්‍රශ්නයක් මතු කරනවා දැන් එස්.බී. සානායක මන්ත්‍රීවරයා මාස 3ක් අඛණ්ඩව පාර්ලිමේන්තුවට සහභාගි වෙලා නැහැ ඒ නිසා ඒ පිළිබඳව මොකද්ද කරන්න කියලා එතකොට අපි අකණ්ඩම එතකොට නිවාඩු අරගෙන තිබුණෙත් නැහැ නිවාඩු ඉල්ලුම්පත් ඉල්ලුමක් යෝජනා කරලා තිබුණේ නැහැ අපිට මතකයි බැසිල් රාජපක්ෂ මහත්මයා 2015 දී මම හිතන්නේ අගෝස්තුවේ පාර්ලිමේන්තු විසිරුව හරිනකම් මාස 8ක් පාර්ලිමේන්තුට ආවේ නැහැ හැබැයි ඒ මාස 3න් 3ට නිමල් සිරිපාල සිල්වා මැතිතුමා විසින් නිවාඩු ඉල්ලීමේ යෝජනාවක් සම්මත කරා ඒ අනුව තමයි එතුමා මාස 8ක් පාර්ලිමේන්තුවට සහභාගි නොවුනත් එතුමාගේ മന്ത്രി ධූරය අහෝසුනේ නේ. ඔබතුමාගේ മന്ത്രി ධූරය අහෝසි වෙන. එන ඔබතුමා සිරගත වූාට පසුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරලා එස්.පී. සානායක മന്ത്രിවරයා සිරගත වී තිබෙන බැවින් ඔහුගේ පාර්ලිමේන්තු ධූරයේ හිස් වී තිබෙනවා කියලා මහලේකම්තුමා විසින් මැතිවර කොමසාරිස්තුමාට දැන්වුවේ නේ. මැතිවර කොමසාරිස්තුමාට මහලේකම්තුමා දැනුම් දුන්නේ අර පක්ෂනායක රැස්වීමේදී සිද්ධ වෙච්ච සාකච්ඡාවෙන් පසුව ඔබතුමා අඛණ්ඩව මාස 3ක් පාර්ලිමේන්තුවේ සහභාගි වෙලා නැති බැවින් ඒ අනුව മന്ത്രി ධූරයේ අහෝසු වුණායයි කියන එක තමයි මෙතුවරණ කොමසමට කොමසම එවාගේ මෙතුවරණ කොමසාරිස්තුමාට දැනුම් දුන්නේ. ඒ අනුව තමයි ඊළඟ മന്ത്രി ධූරයේ පත් කරේ. එතකොට මගේ තර්කය උනේ മന്ത്രി ධූරයේ අහෝසු වුණේ එස්.බී. සානායක මන්ත්‍රීවරයා සිරගත කිරීම සඳහා තීන්දුව ලබා දීපු මොහොතේ නෙවෙයි මගේ ප්‍රායෝගිකව මේක සිද්ධ වෙච්ච ආකාරය අහෝසි වුණේ ඔබතුමා අඛණ්ඩව මාස 3ක් පාර්ලිමේන්තුවේ සහභාගි නොවීම කියන එක මත තමයි ඔබතුමාගේ മന്ത്രി ධූරය අහෝසි කියන එක මෙතුවන කොමසාරිස්තුමාට දැනුම් දුන්නේ මට ඒක විතරයි කියන්න ඕනකම තිබුණේ සිද්ධ වෙච්ච ආකාරය
බොහොම ඉස්සරී විපක්ෂ ස්පීසනා ගන්තුමාට
ඒ තමයි තර්ක කරාට අපි ඒ වෙලාවේ හිටපු කතානායක වීජමු ලොකු බණ්ඩාර මැතිතුමාට මේ නිවාඩු ඉල්ලුම් පත්‍රයක් බාර දුන්නා මේ පාර්ලිමේන්තුවේ ජීඑල් පීරිස් මැතිතුමා මට නිවාඩු යෝජනාවක් ගෙනාවා හැබැයි ගෙනල්ලා අපි ඉල්ලීමක් කරා මට පාර්ලිමේන්තුවට එන්න දෙන්න කියලා එතුමා මේ ඒක නීතිපතිතුමාට යොමු කරා නීතිපතිතුමා ඔය මම කියන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා නීතිය ඉදිරිපත් කරලා තමයි කිව්වේ නැහැ ඔහුට ප්‍රජා ඉතිහාස අවුරුද්දකට නැති වෙනවා එන්න යාට පාර්ලිමේන්තුවේ එන්න දෙන්න බෑ කියලා. ඒ තොරතුරු ඇති පාල්
ඔව් විපක්ෂ නායකතුමා.
ගරු කතානායකතුමනි මේ අවස්ථාවේ මම ඔබතුමාට පැහැදිලි කරන්නට ඕන නිශ්චිත දනුවමක් සඳහන් නොකිරීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ උසාවියට අපහාස කිරීම පිළිබඳව නිශ්චිතවම මරණීය දණ්ඩනය ගැන සඳහන් වීමත් මෙන්න මේක හොඳින් අවබෝධ කරගන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මරණීය දණ්ඩනය කියන එක නිශ්චිතව සඳහන් වෙලා තිබෙනවා ඒ වගේම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙලා නැහැ උසාවියට අපහාස කිරීම පිළිබඳව නිශ්චිත දනුවමක් මම ඒ වගේම කියන්න කැමති අපේ අධිකරණ අමාත්‍යතුමාට ප්‍රතිචාරයක් හැටියට as a response to your presentation of facts the ultimate power in terms of interpretation according to 125 lies with the supreme court so let the supreme court do its duty right but what I am trying to say is there is no specific punishment that is specifically prescribed in the Constitution with regard to contempt of court. So I don't want to go into any other details for a longer time, but what I'm trying to impress upon the Honorable Speaker, මම මේ ගරු කතානායකතුමාට කියන්නේ වෙන මොනවත් නෙමෙයි අපි ප්‍රශ්න කරන්නේ. ඇයි අද දවසේ රංජන් රාමනායක මැතිතුමාව කැඳවුවේ නැත්තේ? ඒකයි අපේ ප්‍රශ්නේ.
ඔව්ලන් සමත්තුමා.
කතානායකතුමනි, ඔබතුමාගේ අවධානය මම යොමු කරනවා විශේෂයෙන් සැප්තැම්බර් 8 වෙනි අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ මත කරපු කාරණාවක් පිළිබඳව. ඒ කාරණාව තමයි ගරු කතානායකතුමනි, මා ඉතාමත් ගෞරවයෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා ඇටායන ව්‍යවස්ථාවේ පාවිච්චි කරලා තිබෙන වාක්‍යංශයේ වචන ගැන සිතා බලන්න කියලා. The seat of the member shall become a vacant. Shall කියලා තියෙන්නේ මේ නොවේ. කවුද කියන්නේ? විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා. ඒකේ කියනවා ඔබතුමාගේ අභිමතය පරිදි තීන්දුව ගන්නත් බෑ කියලා. එදා උගන්නන අය අද ඇවිල්ලා කියනවා ඔබතුමාගේ අභිමතය පරිදි කටයුතු කරන්න කියලා. ඉතින් මට තේරෙන්නේ නැහැ මේ මොකෙන්ද කතා කරන්නේ? කටින්ද නැත්නම් වෙන මොකෙන්ද කතා කරන්නේ කියලා මේ විපක්ෂය. එනිසා ගරු කතානායකතුමනි, ඉතාමත් පැහැදිලිව 60 වෙනි වගන්තියේ තියෙනවා පාර්ලිමේන්තුව නියෝජනය එක එන්න බෑ. ඉතින් දනුවම දීලා තියෙනවා එස්පී ඇමතුමා, එතුමා ප්‍රායෝගික අධිවිද්‍යාවක මේ පාර්ලිමේන්තුවට කිව්වා. ඒ නිසා නිකන් බොරු තර්ක දාන්න එපා සමාජ දූෂකයෙක් වෙනුවෙන්. මොකද මේ පාර්ලිමේන්තුවම ඇල්ලුවට ලක් කළා. රටේ ඉන්න කීර්තිමත් පුද්ගලයන්ගේ නම් ඔක්කොම ඇල්ලුවට ලක් කරපු රංජන් රාමනායකලා වගේ කිසිම දෙයක් රටට නොකරපු, කිසිම පාරක් හදලා නැ, මිනිහට උදව් නොකරපු අය වෙනුවෙන් ඇවිල්ලා බොරුවට තර්ක දාන්න එපා කියන කිතාම පැහැදිලිව කියන නිසා නීතිමය ප්‍රතිපාදන වලින් එතුමාට පාර්ලිමේන්තුවට එන්න බෑ. ඒක තමයි පැහැදිලි සත්‍යය.
Point of order, please.
මාමේ පුද්ගලයාද නැද්ද කියන එක මට අදාළ නැහැ. මාමේ මතු කරන තර්කය දැන් අපි ගත්තොත් ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාට මහා අධිකරණෙන් මරණ දඬුවම නියම කරනවා. එතකොට ඔහු ඒ නිශ්චිත මොහොතේ ඉඳන් සිරකරුවේ පොඩකින්. එතකොට ඒ වෙලාවේදී ඔහු මන්ත්‍රීවරයෙක් බවට පත් වෙලා නැහැ. මට මතක ඔහු මැතිවරණ අපේක්ෂකයි. එතකොට ඒ නඩු ඒ තීන්දුව ලබා දෙන මොහොතේම අර වගන්තිය ක්‍රියාත්මක වෙනවා නම් ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාගේ අපේක්ෂකයෙක් වීම සඳහා තියෙන සුදුසුකම් ටික අයින් වෙනවා. ඇයි? ඔහුට ඡන්දයිතිය නැහැ. ඔහුට ප්‍රජායිතිය නැහැ. මොකද තීන්දුව ලබා දීමයි ඇපීල් කිරීමයි අතර කාල පරිච්ඡේදයක් තියෙනවා. ඒ කාල පරිච්ඡේදය ඇතුළේ ඔහු සිරකරුවේ. ඔහු මරණීය දඬුවමට හිමි වූ කෙනෙක්. එහෙමනම් මේ තර්කයට අනුව ඔහුට ඒ තීන්දුව ලබා දෙන මොහොතේදීම ඔබතුමාලා පෙන්වා දෙන වගන්තිය ක්‍රියාත්මක වෙනවා නම් ඔහුට ප්‍රජායිති අවුරුදු 7කට අහෝසි, ඔහුට ඡන්ද බලය අහෝසි. එහෙනම් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ බවට පත්වීමට නුසුදුසුයි. ඒ නිශ්චිත මොහොතේ. ඇපීල් කරන කාලයයි අතර ඇපීල් කරන ඒ කියන්නේ නඩු තීන්දුවයි ඇපීල් කිරීම අතර කාලයක් තියෙනවා. ඒ කාලය තුළ තමයි ඔය මන්ත්‍රීවරේ මන්ත්‍රීවරයෙක්ට පත් කරන්නේ. ඒක වැරදි වෙනවා. ඒ එහෙමනම් මොකද ඒ කියන්නේ ඇපීල් කරන කාලයයි තීන්දුව දීපු කාල ඒ කියන්නේ තීන්දුව දීපු කාලයයි ඇපීල් කරපු කාලය අතර පරතරයක් තියෙනවා. එහෙනම් ඒ පරතරය මොකක්ද? ඒ පරතරයේ දෝ සිරකරුයි. ඒ පරතරයේදී ඔහු ඔබතුමාම පෙන්වා දෙන විශේෂම අපරාධ වරදකට අවුරුදු දෙකකට වඩා වැඩි ඒ කියන්නේ අවුරුදු ජීවිතාන්තය දක්වා ඒ සියල්ල නිශ්චිත ලෙස වළංගු. එහෙමනම් අගෝස්තු මාසේ 5 වෙනිදා පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහු මන්ත්‍රීවරයෙක් හැටියට තෝරාපත් කර ගැනීම සඳහා නුසුදුස්සෙක් වන්නේ. ඇපීල් එකෙන් ඔහුගේ මන්ත්‍රී ධූරය ලැබෙන්න බැහැ ගරු කතානායකතුමනි. මොකද ඔහු තිරගත වෙනකොට මේ වගන්ති ක්‍රියාත්මක වෙනවා නම් ඔහුට ප්‍රජායිතිය නැහැ. ඔහුගේ මේ ඡන්ද බලය අහිමි වෙලා. ඒ කියන්නේ මන්ත්‍රීවරයෙකුට තෝරාපත් කර ගැනීම සඳහා විවස්ථාවේ තියෙන ප්‍රතිපාදන ඔහුට බාධා වෙලා තිබෙනවා. ප්‍රතිපාදන වලින් ඔහුට අවස්ථාව නැතුව යනවා. එහෙමනම් කොහොමද ඒක සිද්ධ වුනේ? ඒ නිසා ගරු කතානායක මම මේ කියන්නේ මන්ත්‍රීවරයා කවුද? මන්ත්‍රීවරයා කුමන කෙනෙක්ද එයාගේ හැසිරීම හොඳද නරකද කියන ප්‍රශ්නේ මම ගන්න. මම ගන්නේ මන්ත්‍රී ධූරය අහෝසි වීම පිළිබඳව SB සානායක ගරු මන්ත්‍රීතුමාගේ අවස්ථාවත් මට මතක GL පීරි සමාජතුමා ඒ යෝජනාව ගෙනාවට පාර්ලිමේන්තුවට ගෙනල්ලා සම්මතුුනේ නැහැ කියලා. මට මතකයි තියෙන්නේ එහෙම. ඔබතුමා කතානායකතුමාට ලිඛිතව දැනුම් දුන්නට වැඩක් නැහැ නිවාඩු අවශ්‍යයි කියලා. නිවාඩු සම්මත කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න ඕන. ඔව් පාර්ලිමේන්තුවේ සම්මත වීති යෝජනාව. ඔව්. ආ මම දන්නේ සිද්ධ වුණ දේ. ඒතකොට මම මේ කියන්න හදන්නේ ගරු කතානායකතුමනි අපි මේ අවස්ථාව නම් ගන්නෙ. ඒක මම කියන්නේ අපි මේ අවස්ථාව නම් ගන්නෙ. එයා සිරගත වෙනකොටම එයාගේ මන්ත්‍රී ධූරය අහෝසි වීම, ප්‍රජා අයිති අහෝසි වීම, ඡන්ද බලය අහෝසි වීම කියන කරුණු වළංගු වෙනවා නම් අගෝසු 5 වෙනිදා මැතිවරණයේදී පේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා මන්ත්‍රීවරයෙක් ලෙස තෝරාපත් කර ගැනීම සඳහා සුදුසුසෙක් වන්නේ.
මේ දඬුවම දෙන අවස්ථාවේ එබැලෙම නැගී හිටපු එතුමාගේ නීතිඥයෝ අධිකරණයට දැනුම් දුන්නා ප්‍රේමලාල් මේක පිළිබඳ අභියාචනා අධිකරණයට යනවා කියලා. ඒ ගමන් ප්‍රේමලාල් ජයසේකර මැතිතුමා මේ නඩුව ඇපීල් කරා. ඇපීල් කරාට පස්සේ තමයි එතුමා ඇවිල්ලා ඔබතුමා ළඟ දියුරුවේ.
ඔව් විපක්ෂ නායකතුමා.
අවසානයේ මම ඔබතුමාට කියන්න කැමති ඔබතුමාගේම වචන හැන්සාඩ් වාර්තාවේ 20/20 අගෝස්තු 28 ඔබතුමා මෙහෙම කියනවා ප්‍රේමලාල් ජයසේකර මැතිතුමා ගැන. එතුමාගේ අයිතිය, එතුමාට ඡන්දය දීපු ඡන්දදායකයාගේ අයිතිය පැහැර ගැනීම අපිට එකඟ නැති කාරණයක්. ඒ නිසා වහාම එම මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවට ගෙන එන්න කියලා බන්ධනාගාර අධිකාරීවරයාට අපි මේ අවස්ථාවේදී මතක් කරනවා. ඒ නිසා මම ඔබතුමාට ඒක මතක් කර දෙනවා. මේ ඔබතුමාගේම නියෝගය, ඒ නියෝගය අනුගමනය නොකළේ ඇයි මේ අවස්ථාවේ රංජන් රාමනායක
මහත්මයා?
ඒකයි අපිට තියෙන ප්‍රශ්නේ. මේ ඔබතුමාගේම අදහස ප්‍රේමලාල් ජයසේකර මැතිතුමා ගැන. මට ඒක ගැන මට ඉඳගෙන තියෙන ප්‍රශ්නේ තමයි ගරු කතානායකතුමනි, ඇයි අද දවසේ රංජන් රාමනායකගේ
ප්‍රශ්නෙ මම පිළිතුරක් දෙන්න.
එතුමාගේම මේ වචනවලට අනුව ඇයි එතුමාව මේ ආකාරයට ගෙන්වෙ නැත්තේ? දැන් මන්ත්‍රීවරු දෙපලකට දෙආකාරයකට සලකන්න බෑ.
එතුමා ඔබතුමා එහෙම මතක
කරගන්න. සම්පූර්ණයෙන්ම වැරදි.
ඒකට පිළිතුරක් මම දෙන්න. ඔව් මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, බොහොම පැහැදිලිවම අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා පැහැදිලි කරා SP දිසානායක මැතිතුමාගේ ආසනය අහිමි වීමේදී සිදුවුණු ඒ පූර්වාදර්ශන් පැහැදිලි කරා. ඒ වගේම දැන් අපි එදා ප්‍රේමලාල් ජයසේකර මැතිතුමා පාර්ලිමේන්තුවට ගෙන යන අවස්ථාවේදී මේ විපක්ෂය දක්වපු අදහස් නෙමෙයි වැදගත් වෙන්නේ. ඒ අදහස් නෙමෙයි වැදගත් වෙන්නේ ඔබතුමා ක්‍රියාත්මක කරපු ආකාරය. ඒ සම්බන්ධවත් මේ පාර්ලිමේන්තුවට පූර්වාදර්ශයක් තියෙනවා. එතකොට අපේ නීතිඥ ලංස මහත්තයා කියනවා මේ සමාජ සෝදකෙක් විරෝධී පුද්ගලයෙක් කියලා රංජන් රාමනායක මහත්තයා. හැබැයි රංජන් රාමනායක මහත්තයා කවුද සමාජ විරෝධී වැඩ කරලා තියෙනවද? එහෙම නැත්නම් මේ සමාජයට අහිතක් කරලා තියෙනවද? මිනි මරලා තියෙනවද? හොරගම් කරලා තියෙනවද? කුඩු ගෙනල්ලා තියෙනවද කියන එක අපි දන්නවා. එතුමා කතා කරේ හොරුන්ට, කුඩුකාරයින්ට, මිනි මරුවන්ට විරුද්ධව. එතුමා ඒ කතා කරලා තමයි අද වෙන වැරදිකරුවන් බේරා ගැනීමට අද ගැලටිනේට අහුවලා
තියෙනවා. ඒක
තමයි පැහැදිලිවම රංජන් රාමනායක මැතිතුමා හොරෙක් නෙමෙයි, වංචාකාරයෙක් නෙමෙයි, මිනිමරුවෙක් නෙමෙයි, කුඩුකාරයෙකුත් නෙමෙයි. අපි බලන්න ඕනේ
මේක ආයෙත්
පාර්ලිමේන්තේ පූර්වාදර්ශෙන්ද ඔබතුමා වැඩ කරන්නේ?
ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම රංජන් රාමනායක කරු මන්ත්‍රීතුමා සිරගත වීම සම්බන්ධව ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් මත දෙකකින්දලා මේ පාර්ලිමේන්තුවේ සාකච්ඡා කිරීම තුළ රටට ගම්ම වෙන්න පුළුවන් ආණ්ඩුව විසින් රංජන් රාමනායක මන්ත්‍රීතුමා සිරගත කරන්න කටයුතු කරා කියලා. නමුත් බොහොම පැහැදිලිව ගරු කතානායකතුමනි, මේ අධිකරණයට අපහාස කිරීම මත තමයි එතුමා සිරගත වුණේ. ඒකට අපේ පෞද්ගලික කැමැත්තක් නැහැ. ඉතින් නමුත් ඒ සම්බන්ධව අපි දෙපැත්තටලා වාද කිරීම හරහා මේකට කිසිම දේශපාලන වශයෙන් කිසිම එතුමා සිරගත කරන්න කිසිම දේශපාලන පක්ෂයක් මැදිහත් වීමක් ආණ්ඩුව මැදිහත් වීමක් සිදු වුණේ නැහැ. මේක ශේෂාධිකරණය විසින් ස්වාධීනව දුන්න නඩු තීන්දුවක්. ඉතින් ඒ නිසා ගරු කතානායකතුමනි, මේ විවාදෙ දිගට ගෙනියන්න නැතුව මම ඔබතුමාෙන් ඉල්ලා සිටිනවා, ඔබතුමාට මේ සම්බන්ධව කෙලිම මතයක් ප්‍රකාශ කරන්න බැරි නම් ඔබතුමාට මත විමසීමට අයිතියක් තියෙනවා. ඒ මත විමසීමට ගිහිල්ලා නිල වශයෙන් උත්තරයක් දෙන්න ගරු විපක්ෂ නායකතුමා. ගරු විපක්ෂ නායකතුමා ප්‍රශ්නයක් ඇහුවා. ගරු විපක්ෂ නායකතුමා අහපු එකට සාධාරණයක් වශයෙන් ඔබතුමා මත විමසමක් කරලා උත්තරයක් දුන්නොත් හොඳයි. අපි මේක විවාද කරන එක මම හිතන්නේ අපේ මේ ආණ්ඩුව මේකට මේ යම් මේ කටයුත්තක් කරා කියන එක රටට ගම් වෙන්න පුළුවන්. ඒකයි මම.
ඔව් ලංසමන්තුමා.
ගරු කතානායකතුමනි, මගේ නම සඳහන් කරපු ඉඳ නැගිට්ටේ විශේෂයෙන් තසිප්පුණන් රංජන රාමනායක මහත්තයා පෙරලල නැතුව ඇති. මම පෑදිලිම කිව්වේ එතුමා ලක්ෂදාය තමුන්නාන්සලා දැක්කේ නැද්ද? තාම උසාවියේ තියෙනවා. වාහනේ ෆර්මිට් එක දෙපාරක් විකුණලා තාම උසාවියේ නඩු තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ පොකෙන් ගානවා කිව්වා. උසාවියේ අධිකරණයේ ඉන්න විනිශ්චයකාරයෝ මේ කෝටි ගණන් සල්ලි එක එක අයගෙන් ගන්නවා කිව්වා. එතකොට මේ පිළිබඳව මෙතුමා ව්‍යවස්ථාදායක අධිකරණය සහ මුළු පාර්ලිමේන්තුවම අපහාසයට පත් කරන විදිහට තමයි කතා කළේ. ඒ නිසා මෙතුමාගේ අනුපතුලින් අපි දැක්කා කිව්වා මේ සමාජයේ ආපු නැති ඇස් කියන ඒ ඉතුරු වචනේ කියන්නේ ඒ වගේ වචන කිව්වා. ඒ අනුපතුලින් ආපු ඒවා අපි දැක්කම ඒ කාන්තාවන්ට තමන් ගාවට රැකියාව ලබා ගන්න එන පුළුවන් කියලා අහුවා. මේ නිසා තමයි මම කිව්වේ කියන්නේ සමාජ දූෂකයෙක් ඔව් වෙනුවෙන් කතා කරන්න මේ අවස්ථාවට එන්න
බෑ කියලා.
ඒ නිසා අපි නලින් බණ්ඩාර
මහත්තයා අනුරුද්ධ මැතිතුමා ගන්න.
ගරු කතානායකතුමනි, මම සාමාන්‍යයෙන් මගේ මැතිවරණ කොට්ටාසේ හිටපු අපේ සහෝදර මන්ත්‍රීතුමා, එතුමා ගැන මම සාමාන්‍යයෙන් කතා කරන්න එහෙම අදහසක් තිබුණේ නැහැ. නමුත් මට විපක්ෂ නායකතුමා 27-2 යටතේ මේ ප්‍රශ්න කරද්දී එතුමගෙන් අහන්න ප්‍රශ්නයක් තියෙනවා. මොකද සාමාන්‍යයෙන් අපි අර ඌරෝ මඩේ දඟලපුවාම අපිත් ගිහිලා ඌරාගේ ඇඟේ වැටිච්චාම අපිත් මඩ තවර ගන්න එක විතරයි වෙන්නේ. ඒ නිසා එතුමා අපහාස කළේ ඉන්දිකා අනුරුද්ධට විතරක් නෙවෙයි, මේ පාර්ලිමේන්තුවේ 225ටම අපහාස කරලා අන්තිමට ඔබ තමුන්නාන්සේටත් අපහාස කළා. ඒක අපි මතක් කරන්න ඕනේ නැහැ. අධිකරණයට අපහාස කරා, මහාධිකරණයට අපහාස කරා, ශ්‍රේෂ්ඨාධිකරණයටත් අපහාස කළා. ගරු විපක්ෂ නායකතුමාගෙනුත් අනුර කුමාර දිසානායක ඇමතිතුමා මේ මන්ත්‍රීතුමාගෙනුත් අපි අහනවා, දැන් මේ උසාවියට අපහාස කරපු එක කමක් නැති හිඳලා ගෙන්න ගම්මුද කියලා. උසාවියට අපහාස කරපු නිසා, උසාවිය විහිළුවක් කරපු නිසා, උසාවියට පුළුවන් තරම් තර්ජනය කරපු නිසා අන්තිම දවසේ තීන්දුව ලැබිලාපෙද්දිත් උසාවියට අත දික් කරලා කියලා ගියපු නිසා දැන් එතුමම අපි ගෙනල්ලා වාඩි කරගෙන අපි උසාවියට අපහාස කිරුවට කමක් නැහැ කියලා මේ ගරු පාර්ලිමේන්තුව පූර්වාදර්ශයක් දෙමුද කියලා මං ගරු විපක්ෂ නායකතුමාගෙන් අහනවා. එහෙම නැත්තම් ඔබ තමුන්නාන්සලා දන්න නීතියට ගිහිල්ලා ඔබ තමුන්නාන්සලා ඉල්ලීමක් කරලා කරනවද? නැත්තම් මේ 225ම වාඩි ගන්න තැන කමක් නැහැ, මොන දේ කරත් කමක් නැහැ, මොන තීන්දුව දුන්නත් කමක් නැහැ, රංජන් රාමනායක ගෙනල්ල උසාවියට අපහාස කරාට කමක් නැහැ කියන එකද ඔබ තමුන්නාන්සේ කියන්නේ කියන එක ඔබ තමුන්නාන්සෙන් අහනවා.
හරි.
ගරු කතානායකතුමනි,
ඔව් විපක්ෂනායක,
ධම්මපදයේ කියනවා අත්තානමේව පටවම් පතිරූපේ නිවේසේ අතඤ්ඤ මනුසාසෙය්‍ය නකිලිස්සෙය්‍ය පණ්ඩිතෝ කියලා. අනුන්ට බණ දේශනා කරන්නට පෙර තමන් සුදුසු ගුණෙහි පිහිටා සිටින්න කියලා. මං අහන්න කැමතියි අර ගරු මන්ත්‍රීතුමාට, ඇමතිතුමාට, ඔබතුමා මේ පාර්ලිමේන්තු සභාගර්භයේ අපහාස කිරීමේ විශේෂඥයා. ඔබතුමා කොහොමද අපිට උපදෙස් දෙන්නේ අපහාස කිරීම ගැන? මොනම ආකාරයකින්වත් අධිකරණයේ හැල්ලුවට ලක් කරන්න, අධිකරණයට අපහාස කරන්න නෙමෙයි අපි කතා කරේ. මම යෝජනා කරනවා ගරු කතානායකතුමාට, ඔබතුමා තාම කිව්වේ නැහැ ඇයි අද දවසේ රංජන් රාමනායක මැතිතුමාව පාර්ලිමේන්තුවට කැඳවුවේ නැති ඇයි කියන කාරණා.
හරි, ඉතින් ඔබතුමාලා මේක අවසන් කරන්න මම ඒකට කියන්නේ.
ඔබතුමානේ මේ
සම්පූර්ණ විවාදයේ මැතිතුමා තියෙන රීති ප්‍රශ්න.
පොයින්ට් ඔෆ් ඕඩර් සර්. මගේ නම සඳහන් කරා. ගරු කතානායකතුමනි,
රංජන් රාමනායක මැතිතුමාගේ වචන දෙක තුනක් අල්ලගෙන මේ අද පාර්ලිමේන්තුවේ ඉන්න පාරිශුද්ධ සුද්ධවන්ත අය කතා කරනවා. හැබැයි කුඩු කියන
වචනේ රංජන් රාමනායක ඒක නතර කරගන්න. ඒක රීති ප්‍රශ්නයක් නෙමෙයි. ඔබතුමා තුම්පාරක් දුන්නා. ඔබතුමා තුම්පාරක් දුන්නා. ඒක රීති ප්‍රශ්නයක් නෙමෙයි. බෑ. හරි මට මේ විපක්ෂ නායකතුමාගේ ප්‍රශ්නේ විපක්ෂ නායකතුමාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. එයා ඔබතුමාට දුන්න තුම්පාරක් අවස්ථාව. තුම්පාරක් අවස්ථාව දුන්නා. ඒ ඇති. රීති ප්‍රශ්නයක් නෙමෙයිනේ. හරි. ඔබතුමාට තුම්පාරක් අවස්ථාව දුන්නා. හරි. ඔබතුමාට දැන් අවස්ථා තුනක් දුන්නා. හරි. මේ මෙතුමාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. ඉතින් ඔබතුමා ඒකට උත්තරයක් දුන්නානේ. හරි කියන්න මොකද්ද කියන්නේ කියලා කියන්න. ඔව්.
දැන් මං කියන්නම්. ගරු ප්‍රධානාවතුනි 70 කැටද මගේ නම සඳහන් කරා. රංජන් රාමනායක මැතිතුමා බැක්සයිඩ් කියලා මේ රටේ සමාජයට අහිතක් වුණාද කියන එක වෙනම ප්‍රශ්නයක්. ඒක රට තීරණය කරයි. හැබැයි මේ රටේ අද රංජන් රාමනායකට විරුද්ධව වැඩේම ලඟදී පාස්කම මිනිස්සු
ඒක මෙතන
දාගෙන
හරි. හරි හරි ඒක හරි. ඔව් එමෙතුම
කරු අනුර කුමාර දිසානායක මැතිතුමා ප්‍රකාශ කළා අභියාචනා පිළිබඳව තවශයන අභියාචනයකින් කියලා අදහස් කරන්නේ යම් කිසි පහළ අධිකරණයක තියෙන අධිකරණ බලය අභියාචරණය ඉදිරිපත් කළ පමණින්ම සම්පූර්ණයෙන්ම අත්විට වෙනවා. වෙන අධිකරණයකින් ඒ අධිකරණ බලය ලබා ගන්නවා. ඉංග්‍රීසියෙන් වී කියනවා suspension of the lower court and higher court assumes jurisdiction. ඒ අනුව ඒ නඩු තීන්දුව එතනින් නැති වෙලා යන තාවකාලිකව අත්විටුන ඊළඟ අධිකරණය ඒක දිහා බලන්නට ඕන. එතකන් සාමාන්‍ය you will maintain the status quo. ඒ හින්දා ඒ තර්කය නිවැරදි නෑ. මම මේ ඒ වෙනුවෙන් ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමැති. මොකද සිවිල් නඩුවක වුණත් එහෙම නඩු දීලා අභියාචනය දාන්න ඕනේ නැහැ. අභියාචනයේට නොතීසී ඉදිරිපත් කරපමණින් රිට්ටාඥාවක් ක්‍රියාත්මක කරන්නට බෑ. ඒක අත්හිටුවන. ඒක වෙනම නැවත ඉල්ලලා රිට්ටාඥාව ක්‍රියාත්මක කරන්නට ඕන. එහා සමානයි ප්‍රේමලාල් ගුණසේකර මහත්මයාගේ නඩුවේදී එදාම අභියාචනා කරන බවට නොතීසී ලබා දුන්න පමණින්ම ඊළඟ අභියාචන ඉදිරිපත් කරන තුරුත් අභියාචනයේ ක්‍රියාත්මක අර නඩු තීන්දුව ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නැහැ. එන්න මේ දෙකක් ඒක වටහා ගන්නට ඕන. මම වෙන අඩුපාඩුවක් කියන එක නෙවෙයි. මෙහෙදී එවැනි දෙයක් කිරීමේ හැකියාවක් නැහැ. මොකද මේක අවසාන ඒපෙක්ස් කෝට් එක. මෙතනින් නෝටිස් අපීල් එකක් ගන්නත් බෑ. අපීල් එකක් කරන්න විදියකුත් නැහැ. මේ දෙක පැහැදිලිවම එකිනෙකට වෙනස් අවස්ථා දෙකක් කියන එක. නැත්නම් මේ ඒ නීතිමය தත්ත්වය විතරයි මම ඔබතුමාගේ අවධානයට යොමු කරන්නේ.
බොහොම ස්තුතියි. මම හිතන්නේ යා හොඳට සුවඳින්.
හොඳට ස්පීක්. Thank you sir. We have a statute called ICCPR Act. In that we have accepted a principle that any criminal matter there must be at least one appeal. That has been enacted as law in our country. That is why I said there are whole lot of lacuna in this area of contempt of court. It is true it is the apex court, but we also have a principle subsequently this parliament has enacted where in any criminal matter there must be at least one appeal. So those are matters that needs to be canvassed in the Supreme Court as to whether the Supreme Court itself can act as an appeal court. In several jurisdictions the Supreme Court, the highest court, has two divisions. They hear appeals also. So in keeping with the principle of ICCPR Act that this parliament has enacted, there must be at least one appeal from any criminal conviction. So I am saying this to the honorable minister of justice to have that also in mind. Thank you.
Oh. Susil Premijayanth Menthon.
ගරු කථානායකතුමනි, ව්‍යවස්ථාව තමයි අපේ රටේ මූලික නීතිය. ඊළඟට මේ රටේ අපරාධ නීතිය ආරම්භ වෙන්නේ අද පවතින 1885 ජනවාරි 1 වෙනිදා. එවකට තිබූ රෝමලන්දේසි නීති යටතේ සහ ප්‍රාදේශීය වශයෙන් තිබූ අපරාධ නීතින් සියල්ල අවලංගු කරලා ඉංග්‍රීසි නීති අනුව තමයි අපේ රටේ අපරාධ නීතිය අදත් ක්‍රියාත්මක වෙන්නේ මේ දණ්ඩ නීති සංග්‍රහය. සහ ඊට අනුශංගිකව තව නීති තියෙනවා. කලින් කලට අපරාධ දඬුවම් දෙන නීතින් එනවා. උදාහරණයක් වශයෙන් PTA Prevention of Terrorism Act එකාවේ ත්‍රස්තවාදී වැළැක්වීම පනත හැටියට. ඊළඟට හදිසි නීති යටතේ සමහර ඒවා අපරාධ නීති බවට පත් වෙනවා. ඒවා දඬණයත් සඳහන් කරලා තියෙනවා. දැන් මේ ඕනෙම තත්වයකදී අපරාධ චෝදනාවක් ලබන චූදිතේ ඒ චූදිතෙක් වෙන්නේ චෝදනා පත්‍රය දුන්නහම එතකන් සැකකරුවේ. එතකොට ඒ චෝදනාව නගන්නේ එක්ක දඬ නීති සංග්‍රහය යටතේ නැත්නම් අපේ රටේ තියෙන ඊට අනුශංගිකව පැනවු වෙනත් අපරාධ නීතින් යටතේ. දැන් එතකොට මේ මොන යටතේ එකක් පැනෙව්වත් ආණ්ඩුක ව්‍යවස්ථාවේ 3 වෙනි ඡේදයේ සඳහන් වෙන්නේ මූලික අයිතිවාසිකම්. ඒකේ 13.5 ඉතා පැහැදිලිව සඳහන් කරනවා නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය. යම් වරදකරුවෙක් කරනකොට අවසාන අධිකරණයකින් අවසාන වශයෙන් වරදකරුවයි තීරණය කරුන් ලබන තෙක් නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනයේ ක්‍රියාත්මක වෙනවා. දැන් ඒ අනුව මහේස්ත්‍රාත් අධිකරණයේ මූලික අවස්ථා අධිකරණයක් අපරාධ නඩුවල සුළු වැරදි සම්බන්ධයෙන්. ඊළඟට කැපිටල් පනිෂ්මන්ට් සම්බන්ධයෙන් මහා අධිකරණය තමයි මූලික අවස්ථා අධිකරණයකට සැලකෙන්නේ. ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක් නොවන අවස්ථාවලදී මහා අධිකරණයෙන් දෙන තීන්දුවකට අභියාචන අවස්ථා දෙකක් තියෙනවා. අභියාචන අධිකරණය එයින් සෑහීමකටපත් වෙත් නැත්නම් ශ්‍රේෂ්ඨ අධිකරණයට යන්න පුළුවන්. එතකොට 1972 වෙනකම් 72 ප්‍රිවි කවුන්සිල් එකට යන්නත් පුළුවන්. උදාහරණයක් වශයෙන් රජනගේ ඉදිරිව ලියනගේ නඩුව 62 මේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් එහෙටම ගියා. 72 වෙනකම් ඒක එහෙට තිබුණේ. දැන් කරපු වැරදිත් රජිනට එහෙම කරපු වැරදියක් නෙවෙයි සැලකුවේ. හැබැයි 72 ව්‍යවස්ථාවෙන් පස්සේ ශ්‍රී ලංකා ජනරජය. දැන් එතකොට 72 ව්‍යවස්ථාවෙන් පස්සේ සුප්‍රීම කෝට් එක තමයි අපේ රටේ අවසාන අභියාචන බලයේ තිබෙන සහ ව්‍යවස්ථා අර්ථ නිරූපණය කරන්න තිබෙන අධිකරණය. එතකොට දැන් මේ ප්‍රස්තුත කාරණය සම්බන්ධයෙන් අදාළ වෙන්නේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ 90 මං ගාව ඉංග්‍රීසි පිටපත තියෙන්නේ, මං ඔක්කොම කියවන්නේ නැහැ. qualification for election as a member of parliament. ඒක 90 කියනවා. 90 කියන ගමන් every person who is qualified to be an elector shall be qualified to be elected as a member of parliament unless he is disqualified under the provisions of article 91. එතකොට ඊළඟ ආටිකල් එක 91. ඒකේ side note එකේ තියෙන්නේ disqualification for election as a member of parliament. එතන 91 එක කියනවා 91(1) no person shall be qualified to be elected as a member of parliament or to sit and vote in parliament. ඒක ඊළඟ ඒකේ කියනවා if he so becomes subject to any of the disqualifications specified in article 89. ඊළඟට අපිට යන්නනවා 89ට. ඒතර 89 කියනවා 89(d) ඉංග්‍රීසියෙන් තියෙන්නේ if he is serving or has during the period of 7 years immediately preceding completed serving of a sentence of imprisonment within brackets by whatever the name called for a term not less than 6 months imposed after conviction by any court for an offence punishable with imprisonment for a term not less than 2 years or is under sentence of death or is serving or has during the period of 7 years immediately preceding completed the serving of a sentence of imprisonment for a term not less than 6 months awarded in lieu of execution of such sentences. එම තමයි තියෙන්නේ. දැන් ඔබතුමා මේ සම්බන්ධයෙන් තීරණයක් දීමේදී සලකා බැලියුත්තේ මෙන්න මේ 90-91 සහ 89 කියන වගන්ති 90 මේ කරුණු කොහොමද මේකට ගැලපෙන්නේ? දැන් ශ්‍රේෂ්ඨ අධිකරණෙන් දෙන තීන්දුව මෙතන තර්ක කරන්න බෑ. මොකද හේතුව ශ්‍රේෂ්ඨාධිකරණ අවසාන අභියාචන බලයේ තියෙන අධිකරණයට දීලා තියෙනවා. දැන් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් තමයි මේ නඩු තීන්දුව දීලා තියෙන්නේ. මීට පෙර එහෙම තීන්දුව දීපු අවස්ථා තියෙනවා. දැන් මහේස්ත්‍රාත් අධිකරණයක දුනත් මහේස්ත්‍රාත්වරයෙකුට පුළුවන් අධිකරණයට අපහාස කිරීම ගැන
කෝට්හවුස් එක තුල හැසිරීම සම්බන්ධයෙන් යම් දඬුවමක් පනවන්න. හැබැයි දඬුවමේ ප්‍රමාණය සීමාවක් තියෙනවා. මහේස්ත්‍රාත් අධිකරණ බෑනේ මරණ දඬුවමක් දෙන්න. මහේස්ත්‍රාත් අධිකරණ බෑ ජීවිතාන්තය දක්වා දෙන්න. ඒකට අවුරුදු 2යි මාස 6යි එහෙම වැඩිම ඒ වගේ කාල සීමාවක් තමයි තියෙන්නේ. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණයට අපේ සුවන්දිරන් ගරු මන්ත්‍රීතුමාගේ වගේත් ගරු අධිකරණ ඇමතුමාගේද එහෙම සීමාවක් කොහෙවත් කියලා නැහැ. මොකෝ කියලා නැහැ. හැබැයි ඒ ස්වභාවය අනුව තමයි වර්ධේ ස්වභාවය අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට ඒ තීන්දුව ගන්න පුළුවන්. ඒ නිසා අපි මෙතන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන නෙමෙයි තර්ක කරන්නේ. ඒ දුන්න දඬුවමත් එක්ක ඒක කොහොමද ගැලපෙන්නේ කියන එක අනුතු ව්‍යවස්ථාවේ 90-91 සහ 89. ඒක සලකා බලලා ඔබතුමාට තීන්දුව දෙන්න තින්නේ. ජයසේකර මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නේ සම්බන්ධ වෙලා තින්නේ මුල් අවස්ථා අධිකරණයේ අපරාධ කැපිටල් පනිෂ්මන්ට් එකේ තියෙන 290 දඬුවම දෙන්න 293 තමයි වගන්තිය 296 පිනල් සෙක්ෂන් එක දඬන වගන්තිය. ඒ අනුව උපරිම දඬුවම් දීලා තිනවා. එකෙන් දැන් මරණ දඬුවමකට වරදකරුවෙක් වෙන කෙනෙකුට දඬන නීති සංග්‍රහය අනුව 298 තේ මරණ දඬුවම් දිය යුතුයි. ක්‍රියාත්මක නොවීම වෙන ප්‍රශ්නයක්. හැබැයි ඕනනම් පුළුවන් සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට ඔප්පු වෙලා තිනවයි කියලා ඊට අඩු දඬුවමක් දෙන්න. ඉතින් දැන් සුප්‍රීම කෝට් එකේ තීන්දුවක් දීලා තිනු නම් ඒ තීන්දුව අනුව 90-91-89 යට තමයි ඔබතුමාට මේ තීන්දුව ගන්න තියෙන කියන එකයි මට පෙන්ලා දෙන්න තියෙන නීතියක්.
බොහොම ස්තුතියි විපක්ෂ නායකතුමා නැගූ පළවෙනි ප්‍රශ්නයට මගේ පිළිතුර වෙන්නේ. ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීතුමා මේ සභාවට කැඳෙව්වේ විධිමත් අධ්‍යයනයකින් පසුව. නඩු තීන්දුවට පසු දිනම තිබුණු පාර්ලිමේන්තු රැසීමට එතුමා කැඳෙව්වේ නෑ. අපි ඒ කැඳවන්න පුළුවන් කමක් තිබුණේ නෑ. අපි හොඳට කරුණු සොයලා බලලා නීත්‍යානුකූල පසුවීම සහ කරුණු උපදෙස් ලබා ගන්න පුළුවන් ස්ථානවලින් උපදෙස් ලබාගෙන තමයි එතුමා කැඳෙව්වේ. රංජන් රාමනායක මැතිතුමා පිළිබඳ ගැටලුවක් මේ අද තමයි ඔබතුමාලා සියල්ල මතු කරන්නේ. ඒ නිසා අපි ඒ ගැන කරුණු අධ්‍යයනය කරලා සොයලා බලලා මට කාලයක් දෙන්න මේ සම්බන්ධයෙන් තීරණයක් දෙන්න. ඒ අතරතුරේ ඔබ ඕනෑම මන්ත්‍රීවරයෙකුට ඕනෑම කණ්ඩායමකට ලිඛිතව යමක් ඉදිරිපත් කිරීමට තියෙනවා නම් ඉදිරි සති දෙක ඇතුළත ඒක ඉදිරිපත් කරන්න. ඊට පස්සේ මේ සම්බන්ධයෙන් අපි තීන්දුවක් ගන්නව මුණ ගැසෙන්න. මොකද නීතිඥ මහතුරු මුණ ගැසීම හෝ ඒ සම්බන්ධ කතා බහ කිරීම මේ දිනවල පාලනය වෙලා තියෙනවා කොරෝනා නිසා. ඉතින් ඒ හේතුවත් සැලකිල්ලට අරගෙන විධිමත් උපදෙස් ලබාගෙන මේ සම්බන්ධයෙන් තීරණයක් දෙන්න මට සති තුනකට කාලයක් ලබා දෙන්නේ කියලා සඳහන් කරමින් මේ ප්‍රශ්නය අදට මෙතනින් අවසන් කරමු. බොහොම ස්තුතියි.